ගෞරව ගරු අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා.
ගරු සභාපතිතුමනි, ප්‍රථමයෙන්ම රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය වෑශීෂයේදී විශේෂභාර අමාත්‍යවරයා හැටියට මගේ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මණ්‍යාපා බේවර්ධන මැතිතුමා අදහස් ප්‍රකාශ කෙරුවා. ඒ වගේම තවත් වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලැබීම සඳහා ස්තුතිය ප්‍රකාශ කරනවා. ප්‍රථමයෙන්ම ප්‍රශ්න, චෝදනා, යෝජනා කීපයක් ඉදිරිපත් වූ අවස්ථාවක මම විශේෂයෙන්ම බොහෝ මන්ත්‍රීවරුන්ට මගේ ස්තුතිය, ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට ස්තුතිය පළ කරනවා. වැදගත් කරුණු කීපයක් පැන නැගුණා. නමුත් ඒ වගේම පදනම් විරහිත චෝදනා, දේශපාලන අරමුණෙන් කරපු චෝදනා කීපයකට ඒ විදිහටම උත්තර දෙන්නත් මම බලාපොරොත්තු වෙනවා. ප්‍රථමයෙන්ම වැවිලි සමාගම් පිළිබඳව වේලුකුමා මන්ත්‍රීතුමා විශේෂයෙන්ම අවධානම් සහිත ජීවත් වෙන කම්කරුව කීප දෙනෙක්ගේ ගෙවල් වලින් ඉවත් කිරීමට ඉඩම් ලබා නොදීම පිළිබඳව කතා කරා. අපි විශේෂයෙන්ම අල කොළවත්ත නායෑම පිළිබඳව ඒ අල කොළවත්තේ නායෑමේ සියලුම පවුල්වලට අක්කර 3ක් දෙන්න දැනට සකස් කරලා තියෙන අතර නිවාස සංවර්ධන අමාත්‍යංශයට සාකච්ඡා කරලා එතන නිවාස හදලා දෙන්නටත් එයාලාගේ කිසි අඩුපාඩුවක් නොවෙන්න කටයුතු කරගෙන යන බව මම මතක් කරන්න කැමතියි. ඒ වගේම කන්ද කැටිය වත්තේ පවුල් 30කට ඉඩම් වෙන් කර දීම ගැන ඉල්ලීමක් කරා. ඉඩම් වෙන් කරලා තියෙනවා දැනට. ඉඩම් වෙන් කිරීමේ නිවාස හදා දීම සඳහා දැනට කතා කරගෙන යනවා. අපි ඒක ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව මේ අවස්ථාවේදී ඒකත් මම මතක් කරන්න කැමතියි. ශ්‍රී ලංකන් ගුවන් සේවය පිළිබඳව දිගටම දැඩි ලෙස චෝදනා කීපයක් මං හිතන්නේ ආවා. මේ චෝදනාවම තමයි මහින්දානන්ද අලුත්ගමගේ ඇමැත්තුමා, හිටපු ඇමැත්තුමා අවුරුද්දකට කලිනුත් මෙතන ඉදිරිපත් කරේ. ඒක වචනයක්වත් වෙනස් කරේ නැහැ. එදත් එතුමාට ඒ උත්තරය දුන්නා. මේ අනුන්ගේ පව්. ඒ දවස්වල A350 900 ගෙන ගුවන් යාන 8ක් කැබිනට් තීන්දුවක් නැතුව එහි ආයතනය නොදැනුවත්ව මහිතන්නේ එදා පාලකයෝ කීප දෙනෙක් එකතු වෙලා කොහෙදෝ මහපාරක හරියට ත්‍රීවිල් රථ ගන්නවා වගේ A350 900 ගුවන් යාන 8ක් ගන්න තීරණය කරා. එහි ඒවා පෑ 15කට ගමන් කරන්න පුළුවන් ගුවන් යාන. අපි උපරීම යන්නේ පෑ 10යි ලන්ඩන් නගරයට, පෑ 10යි 11යි. එතකොට මේවා අපිට අවශ්‍ය වෙන ඒවා නෙවෙයි. ඒවත් ඒ ගනුදෙනු කරන්නේ බදු ක්‍රමයට ගන්නේ වෙළඳපොලේ පවතින ගණන් හිලව් වලට නෙවෙයි. එක ගුවන් යානයක් මාසයකට ඩොලර් මිලියන 1.2කට ගන්නවා. ඩොලර් මිලියන 109කට ගන්න පුළුවන් අවස්ථාවේදී. ඒ කියන්නේ ඩොලර් 3 ලක්ෂයක් විතර වැඩිපුර ගෙවනවා මේවට. ඒවා කවුරු ගත්තත් දන්නේ අවුරුදු 12කට බද්ද. මේවා දුවන්න ගියනම් තියෙන පාඩුවත් මට කියන්න පුළුවන්. ඒ නිසා මේ A350 ගුවන් යාන පෑ 17ක් 15ක් 17ක් යන්න පුළුවන් ඒවා අපේ රටට අපේ ගුවන් සමාගමන ගැළපෙන්නේ නැති ඒවා aran තිබුණේ. ඒ මදිවට මේවා ගත්තේ exit clause එකක් නැතුව, අත්සන් කරන ගිවිසුම් කිසිම පිළිවෙලක් නැතුව අත්සන් කරපු ගිවිසුම්. අපිට ඒකෙන් ඉවත් වෙන්න බෑ. ඒ නිසා අපට ගණ්ඩ වුණ අමාරු තීන්දුවක් තමයි මේකෙන් මේක අවලංගු කරන්න. අවලංගු කිරීමේදී exit clause එකක් නැති නිසා අපට දඩයක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒක ඩොලර් මිලියන 98ක්. ඒක අපි තල්ලු වුණා ඔතෙන්ට. කාගේද වරද? පව්ගිය ආණ්ඩුවේ කරපු පව්. කිසිම හේතුවක් නැතුව ගත්තේ. ඒ වෙලාවේදී විශේෂයෙන්ම ඒවා ගත්තම මේ ගුවන් යානාවල තියෙන ගැටලුව තමයි අපි මේවා පාවිච්චි කරන්න ගත්තනම් එහෙම මේවා එක වසරකට අපිට සිදුවෙන පාඩුව ඩොලර් මිලියන 30යි. ඒ වගේම ඒ කියන්නේ රුපියල් වලින් ගත්තම බිලියන 4.6ක් වසරකට මේ ගුවන් යානා ටික ගත්තනම්. ඒ නිසා අපට වෙන විකල්පයක් තිබුණේ නැහැ. ඒ නිසා මේ අයින් කරන්න සිද්ධ වුණා. ඒ නිසා මේ දඩයක් ගෙවන්නේ එයාලා කරපු පව් නිසාම කියලා මේ අවස්ථාවේ කියන්න ඕනේ. ඒ නිසා ඒව අවලංගු කිරීම සඳහා ඒ අන්තිම තීරණය අපිට ගන්න සිද්ධ වුණා. මම මතක් කරන්න ඕනේ මේ සභාවට ඒ කාලේ ගුවන් යානා ගන්නකොට මොකද්ද කරේ? රජ පවුලට යන්න එන්න මොකද්ද කරන්නේ? රජ සැප විඳීම සඳහා තමන්ට ආශාවෙන් තමන්ට සහ තමන්ගේ පවුලයායට යන්න, ගජමිතුරන්ට වෙනම යන්න A330 ගුවන් යානාවක අරගෙන සාමාන්‍ය පන්ති අඩක් පමණ ඉවත් කර ඊට පස්සේ ඊතර සුපිරි පහසුකම් සහිත නිදන කාමර, සාලයක්, කෑම කාමර ආදී කොටස් ඇතුළත් කරපු තැනීමට දින 4ක් ගත වෙන, ආපහු ඒක අයින් කරන්න දින 3ක් යන, හරියට අපට බිලියන 1.4ක්
පාඩුවෙන ආකාරයට ගුවන් යාන ඕඩර් කරන්න කටයුතු කරා. මේක තමයි යාලා කරපු පව්. ඒකත් අපි ඇවිල්ලා වෙනස් කරා. ඔයාට දඩ ගෙවන්න සිද්ධ වෙන්නේ අපිට මේ ආණ්ඩුවට. නමුත් ඒ දවස්වල එක එක පුද්ගලයන්ට හොඳට සැපට යන්න කියලා තමන්ට ඕන විදිහට තමයි ගුවන් යාන ඕඩර් කරන්නේ. ඒක හරියට පාවිච්චි කරන්න පුළුවන්ද බැරිද කියලා බැලුවේ නැහැ. ඒ නිසා එයාලා කරන චෝදනා කිසිම පදනමක් නැහැ. මේවා අසත්‍යයි. මේගොල්ලෝ කරපු පව් තාම ගෙව මේ රටේ පුරවැසියෝ ගෙවනවා කියන එක මේ අවස්ථාවේ කියන්න ඕනේ. මිහින්්‍යාරක ගැන කිව්වා. මිහින්්‍යාරක වහන්න සිද්ධ වෙන්නේ මොකටද? මිහින්්‍යාරකේ පාඩුව සම්මුච්චිත පාඩුව සමස්ත පාඩුව ගත්තම ඩොලර් බිලියන 19.9යි. ඒ කියන්නේ කෝටි 190ක් පාඩුයි. ඔක්ටෝබර් මාසේ 27 වෙනිදා 2006 මේක ආරම්භ කරන්නේ සජින් වාස් මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතා, රොෂන් ගුණතිලක මහතා, අපේ සන්දිත් සමරසිංහ මහත්මයා කිව්වා වගේ මෙන්න මේගොල්ලෝ තමයි පළවෙනිම අධ්‍යක්ෂ මණ්ඩලයට එකතු වෙන්නේ. කැබිනට් ගනුදෙනු අනුමැතියක් ගත්තද කියලාවත් දන්නේ නැහැ. පළමුවෙන්ම ආණ්ඩුව මිලියන 250ක් දෙනවා මේ මීන්‍යාරයකට. ඊට පස්සේ ලංකා පුත්‍රයෙකෙන් දෙනවා මිලියන 300ක්. එතකොට සජිත් මාස් ගුණවර්ධනගේ පියා තමයි ලංකා පුත්‍රයෙකේ සභාපති. මේකත් පවුල් සම්බන්ධයක්. ඊළඟට 2008 ආණ්ඩුවෙන් මිලියන 500ක්, 2009 ආණ්ඩුවෙන් මිලියන 3000ක්. ඊට පස්සේ ලංකා බැංකුවෙන් මිලියන 2000ක ණයක් දෙනවා. ඊට පස්සේ 2010 ආණ්ඩුව නැවත මිලියන 2754ක් දෙනවා. මේක දිගටම මෙහෙම ණය දෙදී ආණ්ඩුවේ සල්ලි දිදී යනවා. මේක මහ ලොකු පාඩුවක් රටට. ඉතින් මෙහෙම අන්තිමට මොකද්ද වෙන්නේ? මිහින්්‍යාරක රුපියල් බිලියන 19ක පාඩුවක් විඳිනවා. අපිට මේක ගෙනියන්න බෑ. ඉතින් තමන්ගේ පුද්ගලික ආසාවට පටන් ගත්ත මේවත් මේ රටේ මිනිසුන්ට තමයි මේවට අන්තිමට දඩ ගෙවන්න සිද්ධ වුණේ. ඊළඟට ඒ මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමාම කිව්වා හයට් හෝටලේ නඩුවක් ගැන. මෙහෙම අපි දීපු කොන්ත්‍රාක්තුවක් අවලංගු කරාය. ඒක නිසා දැන් ලොකු දඩයක් අපට ගෙවන්න සිද්ධ වෙනවා කියලා. ඔව්, කොන්ත්‍රාක්තුවක් අවලංගු කරලා තියෙනවා. ඒක මොකද්ද කොන්ත්‍රාක්තුව? ඒකේ පසුබිම දැනගෙනනේ කතා කරන්න ඕනේ නැත්තේ. මේක දන්නේ නැතුව අර ලඳරුවෙක් තමාර වෙලාට ජරා ගා ගත්තම ඇඟේ මූණ හැමතැනම ගා ගන්නවනේ. ඒ වගේ තමන්ම තමන්ට දන්නේ නැතුව දෙයක් කතා කරනකොට තමන්ගේ ඇඟේ ජරා ගා ගන්නවා වගේ දෙයක් තමයි මහින්දානන්ද අලුත්ගම කියලා දැන් කරේ. මම ඒක කියන්නම් ඇත්ත කතාව. ඒක කොන්ත්‍රාක්තුවක් අත්සන් කරන්න සැලසුම් කරා. සාකච්ඡා කළා අධ්‍යක්ෂක මණ්ඩලයේ හයත් අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ඩිසැම්බර් මාසේ 16 වෙනිදා 2014. ඒක අත්සන් කරන්න තිබුණේ අඩුධාරිතා විදුලි පද්ධතියට, ELV වයරින් වලට. ඊළඟට MEP මෙකැනිකල්, ඉලෙක්ට්‍රිකල් සහ ප්ලම්බින් යාන්ත්‍රික විදුලි සහ නල ජල අපවාහන කොන්ත්‍රාක්තු. ඊළඟට ඉන්ටීරිය ඩිසයින්, අභ්‍යන්තර අලංකරණ සැලසුම්. මේ කොන්ත්‍රාක්තු ටික දෙන්නට කතා කරලා තියෙද්දි ඒ වෙලාවේදී අධ්‍යක්ෂක මණ්ඩලය කියලා තිබුණා ඒකට යම් යම් කොන්දේසි ඇතුළත් කරන්න ඕනේ කියලා. තවත් වැඩ අවසන් වුණාට පසුව තමයි මේ ටික දෙන්න ඕනේ කියලා. ඒත් හදිස්සියේ ඔබට මතක ඇති ජනවාරි මාසේ 8 වෙනිදා 2015 ඡන්දේ තිබ්බා. ජනවාරි මාසේ 2015 7 වෙනි දින මේ හයට් එකේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සියලු දෙනා කැඳවන්නේ නැතුව 3 එකතු වෙනවා. කුඩා බාලගේ මහතා, ගාමිණී සේනාරත්න මහතා, නීල් හපුවින්න මහතා මේ 3 එකතු වෙලා ජනවාරි මාසේ 7 වෙනිදා 2015 ඡන්දෙට කලින් දවසේ මෙන්න මේ කොන්ත්‍රාක්තුව අනුමත කරනවා. දෙයනේ ඡන්දය තියන්න දවසකට කලින් මොකටද කොන්ත්‍රාක්තුවක් අනුමත කරන්නේ? කොමිස් ගන්න වෙන්න ඕනේ. ඈ වෙන මොනාරි යටි වැඩක් තියෙන්න පුළුවන්. නැත්තම් මේම හදිස්සියේ හෙට ඡන්දයක් තියෙනකොට අද කොන්ත්‍රාක්තුවක් අනුමත කරනවද? ඒත් අධ්‍යක්ෂක මණ්ඩලය මේකට කොන්දේසි දාන්න ඕන කියලා තියෙද්දි. ඉතින් මේ හොර කොන්ත්‍රාක්තුව නිසාම තමයි මාර්තු මාසේ 2015 අපි ඒ වෙලාවට ඒවකට හිටපු අමාත්‍යවරයා මේක දිහා බලලා වැඩ ආරම්භ කරලා තිබුණ නැති නිසා මේ කොන්ත්‍රාක්තුව නියම ක්‍රමවේදය දීලා නැති නිසා මේක නැවැත්තුවේ. ඒ වෙනකොට පර්ෆෝමන්ස් බොන්ඩ් එකවත් ගෙවලා තිබුණේ නැහැ. ඒ නිසා ආබිට්‍රේෂන් ගිහිල්ලා සිංගප්පූරු වල එතනදී ප්‍රශ්නයක් වුණාට නඩුවට තාම ඒක මෙහි සාමාන්‍ය උසාවියකට දාලා තාක්ෂණික තොරතුරු දුන්නම අපි හිතනවා අපිට මේක වෙනස් කරන්න පුළුවන් කියලා. අනිත් එක තමයි මේ කොන්ත්‍රාක්තුව අවලංගු කරුවට පසුව අලුතෙන් ටෙන්ඩර් කැඳවලා අලුතෙන් කොන්ත්‍රාක්තු දෙනකොට ඒ කාලේ ඒ කුඩා බාලගේ මහතා, ගාමිණී සේනාරත්න මහතාලා දීලා තිබුණේ මේක ඩොලර් මිලියන 26කට, මේක ඩොලර් මිලියන 19කට අඩු කරලා අලුත් කොන්ත්‍රාක්කරුවෙකුට දීලා තියෙනවා ඩොලර් මිලියන 7ක්. ඒකෙන් අපිට ඉතුරු කරගන්න පුළුවන් වුණා. ඒක තමයි අපි කරලා තියෙන්නේ. ඉතින් ඒක විතරක් නෙවෙයි, අර ගුවන් යානාවල සුපිරි කාමර හදලා ගියා වගේම හයට් හෝටලේ හදනකොට හතලිස් දෙක හතලිස් තුන හතලිස් හතරවැනි මහල් වල මොකක්ද කරන්නේ ඒකේ විශේෂයෙන්ම සුපිරි අපාර්ට්මන්ට් ටිකක් ගහනවා. ඒක ඕනර්ස් අපාර්ට්මන්ට් කියලා. ඒක හෝටලයටත් අයිති නෑ රජයටත් අයිති නෑ කියලා තමන්ට කියලා පාවිච්චි කරන්න කියලා හදනවා වෙනම අපාර්ට්මන්ට්. මේක කාටද? රජ පවුලට වෙන්න ඕනේ. මේ අපාර්ට්මන්ට් ගහන්නේ රජයට ව්‍යාපෘතියට කිසිම ආදායමක් නැති වෙන ආකාරයට වෙනම අයිතිකාරයන්ට ගන්න කියලා. කොට ඒගොල්ලන්ට. එතකොට ඒකේ කෝටි ගාණක් පාඩුයි. රජයට ඒක නැවත වෙනස් කරන්න ඩොලර් මිලියන 3.9ක් ගියා ඒක වෙනස් කරන්න. අපි වලයට ආපු ගමන් මේක එක එක පුද්ගලයන්ට හය ටෝටලේ මහල් තුනක් වෙන් කරලා දෙන්න ඕනේ නෑ. ඒක සාමාන්‍ය ප්‍රසිද්ධ හෝටලේම කොටසක් අරගෙන රජයට ආදායම එන විදිහට ඒක වෙනස් කරා. ඒක වෙනස් කරන්න ගියාම අපට නැවත ඒක වෙනස් කරන්න විශාල වියදමක් ගිහිල්ලා තියෙනවා. ඒක වගේම ඒකට යන විදුලි සෝපාවක් වෙනම හදලා තිබුණා ඒ රජපෞලට යන්න විතරක්. ඒක ඩිසයින් එක වෙනස් කරන්න අපට විශාල මුදලක් ගියා ඒක හදන්න. ඒකත් අපි ප්‍රසිද්ධ පාවිච්චිට අරගෙන ඒකට මිලියන 40ක් ගියා ඒක වෙනස් කරන්න. ඉතින් මේක තමයි යථාර්ථය. ඒ නිසා මහින්දානන්ද අලුත්ගමගේ ඇමතුමා කරන ලද චෝදනා ගැන එතුමා වීදුරු ගෙවල් වල ඉඳගෙන ගල් ගහනකොට එතුමා පොඩ්ඩක් ප්‍රවේසම් වෙන්න ඕනේ. මේවා ඔක්කොම පෞගිය කාලේ කරපු දූෂිත වැඩ. ඒ නිසා මේවා එකින් එක නිවැරදි කරනකොට රජයට ලොකු වියදමක් යනවා. මේක නිකං කරන්න බෑ. මේවා අත්සන් කරපු ගිවිසුම්, ජාත්‍යන්තර ගිවිසුම්. දැන් නඩු කතා කරනවා, ප්‍රශ්න, දඩ ගෙවනවා. මේ දඩ ඔක්කොම ගෙවන්නේ ඇයි? ඒ කාලේ මේ විදිහට වැඩ කරපු නිසා. ඒ නිසා මට විශේෂයෙන්ම මතක් වෙනවා අර සාරය උරා බීලා හප කරපු ආයතන ගණනාවක් ආයේ ඵල උපද්දන ගස් බවට අපි පත් කළා. ඉතින් ඒවා හප කරපු වවුලෝ අද මේ වෙනස දැක්කම හරියට හිවල්ලු වගේ මෙතෙන්ට ඇවිල්ලා හූ තියෙනවා. එනිසා අපි ඒවා ගණන් ගන්නේ නැහැ. අපි ඒකට හරියට පැහැදිලි කරලා කියනවා මෙන්න මේක තමයි තත්ත්වේ. ඒ නිසා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය අපි පටන් ගන්නේ සැප්ටැම්බර් මාසේ 2015. 2015 ඒ දිනාංක 1933 / 13 හා 2015 9/24 දින ඇති අංක 1942 / 10 අතිවිශේෂ ගැසට් පත්‍රිකාව මගින් මේ අමාත්‍යාංශය ස්ථාපිත කරනවා. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතට ප්‍රධාන ව්‍යවස්ථාපිත ආයතන සහ සමාගම් 22ක් තිබෙන අතර එය යටතේ පාලනය වන පරිපාලන සමාගම් 36ක්ද ලෙස ප්‍රධාන ව්‍යවසායන් 55කින් මෙන්ම ඌන උපයෝගිතා ව්‍යාපාර හා වත්කම් පනතේ පැවරෙන ආයතන 36කින්ද සමන්විත වෙනවා. ඒකෙන් අර ඌන උපයෝගිතා ආයතන 36ක්ම මං හිතන්නේ බොහෝ ඒවා බෝඩ් ලෑලිවලට සීමා වෙලා තියෙන. මොකද ඒවා වහපු බංකලොත් වෙච්ච ආයතන. ඉතින් අපට ලොකු අභියෝග කීපයක්ම තියෙනවා. රාජ්‍ය ව්‍යවසාය ආයතන සහ සමාගම්වල කාර්ය සාධක ගත්තම ඒක මූර්ත ආර්ථිකයට සහ ආර්ථික වර්ධනයට සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට විශාල බලපෑමක් සිදුවෙන්න පුළුවන් එකක් කියන එක මම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. මම එහෙම කියන්න හේතු තියෙනවා. 2015 ඒ වසර ගත්තම කොටස් වෙළඳපොළ ගත්තම 2015 කොටස් වෙළඳපොළේ ලයිස්තු ගත කරපු සමාගම් 245ක් තියෙනවා. ඒ සමාගම් 245ෙම පිරිවැටුම ගත්තම රුපියල් ට්‍රිලියන 2.2යි මේ ආයතන 245ක. නමුත් අපි ගත්තම ප්‍රධාන රාජ්‍ය සමාගම් 10ක් එහි පිරිවැටුම ගත්තම ඒ සියලුම ආයතන 245 එක සම කරලා බලනකොට එයින් 50% පිරිවැටුම මේ රාජ්‍ය ආයතන 10කින් උපයනවා. ඒ කියන්නේ ට්‍රිලියන 1ක්. ඒ කියන්නේ මේ රාජ්‍ය ආයතන එච්චරම විශාලයි, එච්චරම වැදගත්. ඒ නිසා මේවා ආරක්ෂා කරන එක, මේකට හරියට කළමනාකරණයක් කරන එක මේ රටේ ආර්ථිකයට වැදගත් සාධකයක් කියලා මම විශ්වාස කරනවා. මුළු රට තුළම රාජ්‍ය ව්‍යවසාය ආයතන 245ක් ආසන්නව ආයතන තියෙන බව කවුරුත් දන්නවා. මෙහි රාජ්‍ය ව්‍යවසාය ව්‍යාපාර නැත්නම් ස්ටේට් ඕන් බිස්නස් එන්ටර්ප්‍රයිසස් ප්‍රධාන ඒවා 55ක් තියෙනවා. මේ 55 ගත්තම සමස්ත අයභාරය අපේ දළදේශ නිෂ්පාදනයෙන් 12.3% ප්‍රමාණයක් දායකත්වයක් ලබා දෙනවා. ඒ වගේම 150,000ක් මේකේ සේවය කරනවා. ඒ නිසා රටේ ආර්ථිකයටත් මූල්‍ය පද්ධතියටත් මේ විශාල බලපෑමක් මේ ආයතන හරහා සිදුවෙන බව මම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. 2015 වසර ගන්නකොට සභාපතිතුමනි රාජ්‍ය ව්‍යවසාය ව්‍යාපාර 55ක මූර්ත ලාභය රුපියල් බිලියන 64යි. නමුත් එහෙම වුණාට 2015ේම රජය හෝ භාණ්ඩාගාරය පාඩු ලබන රාජ්‍ය ආයතනවලට රුපියල් බිලියන 94ක් අපි ලබා දීලා තියෙනවා. එනිසා ප්‍රශ්නයක් තියෙනවා. භාණ්ඩාගාරය අප සමග රාජ්‍ය මේ ව්‍යවසායක ව්‍යාපාරවලට දුන්න ණයවලින් බාණ්ඩාගාර අප සමග දීපු ප්‍රමාණය ගත්තම දළදේශ නිෂ්පාදනයෙන් 100%ක් වෙනවා. ඉතින් මේකත් බරපතලයි. මම මතක් කරනවා මේ වෙලාවේදී මේ සභාවේදී රාජපක්ෂ රෙජීමේ කාලේ 2006 සිට 2014 කාලය ගත්තම සමස්ත පාඩුව රාජ්‍ය ආයතනවල සමස්ත පාඩුව ඒ කාල පරිච්ඡේදය තුළ එතුමාගේ පාලන කාලය තුළම රුපියල් බිලියන 605යි කෝටි 60,000කට ආසන්න. රුපියල් බිලියන 605යි කෝටි 60,000කට ආසන්න. මේකේ ඒකෙන් අපි ගන්නේ ප්‍රධාන ආයතන කීපයක්. ඒ කියන්නේ ඛනිජ තෙල් සංස්ථාව, විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකන් එක, මිහින්්‍යාරික සහ ලංගම. මේ ටික විතරක් ගත්තම මේ පාඩුව. ඒ කියන්නේ අපේ දළදේශ නිෂ්පාදනයෙන් 10%ක් ඒ තරම් මේක පාඩු කරලා තමයි දුන්නේ. ඉතින් මේක අවුරුද්දකින් දෙකකින් එකපාරම වෙනස් කරන්න කිව්වම මේක ලේසි කාර්යාවියක් නෙවෙයි. ශ්‍රී ලංකන් එකේ සම්මුච්චිත පාඩුව ගන්න 2006 සිට 2014 මෙතන කතා කරා ශ්‍රී ලංකන් එකේ ප්‍රශ්නය ගැන. ඒ කාලයේදී දීපු එකනේ අපි දැන් හරවන්න බලන්නේ. 2006 සිට 2014 කාලය ගත්තම ඒ සම්මුච්චිත පාඩුව රුපියල් මිලියන 94,218යි. එහෙම නැත්නම් කෝටි 9,421යි. තින් මේක තමයි අපි බාරගත්තේ එක. ඒ නිසා ගරු සභාපතිතුමනි, රාජ්‍ය ව්‍යවසායක ව්‍යාපාරවල වැදගත්කම මම නැවත නැවත මතක් කරන්නේ. මේවා හරියට කළමනාකරණය කරන එක වැදගත්. ඒ නිසා තමයි මෙම අමාත්‍යංශයක්, රේකී අමාත්‍යංශයක් වෙනම හදන්නේ. 2016 වසරේ රාජ්‍ය ආදායම් වැඩිවීමේ ප්‍රධාන ප්‍රවණතාවයට හේතුව අපි කවුරුත් කතා කරනවා රාජ්‍ය ආදායම වැඩි වුණා කියලා 2016. නමුත් ඒ රාජ්‍ය ආදායම වැඩි වෙන හේතුව බදු ආදායම් වලින් විතරක් නෙවෙයි. බදු ආදායම් වලට වඩා බදු නොවන ආදායම් නොන් ටැක්ස් රෙවෙනියු එක වැඩි වුණා. නොන් ටැක්ස් රෙවෙනියු එක කොහොමද වැඩි වෙන්නේ? ඒක 2015 දළදේශ නිෂ්පාදනයෙන් 10.9%ක් වුණ එක 2016 දළදේශ නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට 1.8%කට වැඩි වුණා. බදු නොවන ආදායම. ඒක වැඩි වෙන්නේ කොහොමද? ඒක රාජ්‍ය ව්‍යවසායක ව්‍යාපාරවල කාර්ය සාධකය 2016 වෙනකොට වැඩි වෙන නිසා. කොටින්ම කියනවා නම් 2015ට සාපේක්ෂව 2016 වෙනකොට අපි ගන්න බදු නොවන මූලාශ්‍රවලින් එකතු වෙන අයභාරය 3 ගුණයකින් වැඩි වෙනවා. ඒ ආදායම් රාජ්‍ය ආයතනවල ගෙන ලැබෙන ආදායම් 3 ගුණයකින් වැඩි වෙනවා. 2015 අපි ලබා ගන්න ආදායම රුපියල් බිලියන 29යි. 2016 ලබා ගන්න ආදායම රුපියල් බිලියන 108යි. ඒකෙන් විශේෂයෙන්ම ආයතන දෙකක්, ශේෂ්ත්‍ර දෙකක්, බැංකු ශේෂ්ත්‍රය සහ රක්ෂණ ශේෂ්ත්‍රය ඒකට දායක වෙනවා. ඒක අපේ අමාත්‍යංශය යටතේ ඉන්නේ. අපි ආඩම්බර වෙනවා. අපට අවුරුදු එකහමාරක් ඇතුළත අපිට ඒක වෙනස් කරන්න පුළුවන් වුණා. භාණ්ඩාගාරයට දෙන ආදායම අපි වැඩි කරලා දුන්නා. ඒ නිසා මේ ශේෂ්ත්‍රය ගැන විශේෂයෙන්ම මම මතක් කරන්න ඕනේ. අපි 2016
තව විනාඩියක් තියෙනවා.
අපේ 2016 වැඩ වර්ධනය අපි ඉදිරියට ගෙනිච්චට අපි සම්පූර්ණයෙන්ම තෘප්තිමත් වෙන්නේ නැහැ. අපි සංසුන් වෙන්නෙත් නැහැ. අපිට තව වැඩ කොටසක් තියෙනවා. ඒ නිසා අපි වැඩසටහනක් හරියට හදලා තියෙනවා. අපි ක්වාටර්ලි පර්ෆෝමන්ස් රිවියු මීටින්ග්ස් කියලා ත්‍රෛමාසික කාර්යසාධක සමාලෝචන රැස්වීම ආරම්භ කරලා තියෙනවා. ඒදී විශේෂයෙන්ම ප්‍රධාන කාර්යසාධක දර්ශක සකස් කරලා සෑම ආයතනයකටම මේ ප්‍රධාන කාර්යසාධක දර්ශකවලට යන්න කියලා අපි උපදෙස් දීලා තියෙනවා. ඊළඟට සංස්ථාපිත පාලනය වැඩමුළු අපි ක්‍රියාත්මක කරා. කෝපරේට් ගවර්නන්ස් වර්ක්ෂොප්ස් ඒ ප්‍රධාන නිලධාරීන්ලට එම ආයතනවල අධ්‍යක්ෂකවරුන්ට, අධ්‍යක්ෂක මණ්ඩලයට, සභාපතිවරුන්ට අපි ඒ ටික කරන්නේ ලෝක බැංකුව, ඉන්ස්ටිටියුට් ඔෆ් චාටර්ඩ් අකවුන්ට්ස් ඇන්ඩ් CIMA එක සම්බන්ධ කරගෙන. ඒ වගේම අපි පටන් ගත්ත ප්‍රතිසම්පාදනය සඳහා වැඩමුළුවක්. ඒ ප්‍රතිසම්පාදන ක්‍රමවේදය ජාතික ප්‍රතිසම්පාදන නිර්ණායක අනුව සෑම ආයතනයක ඒ ප්‍රතිසම්පාදන ක්‍රමවේදය අනුගමනය කිරීම සඳහා අපි වැඩමුළු කීපයක් ක්‍රියාත්මක කරා. ඒ වගේම ඊළඟට අපි පබ්ලික් එන්ටර්ප්‍රයිස් බෝඩ් එකක්, එහෙම නැත්නම් රාජ්‍ය ව්‍යවසායක මණ්ඩලයක් සකස් කරලා සිංගප්පූරුවේ තෙමසෙක් කියන මොඩලය, එහෙම නැත්නම් මැලේසියාවේ තියෙන කසානා කියන මොඩලය හා සමාන මේ රාජ්‍ය ආයතන හොඳ කළමනාකරණයක් තියෙන හොඳම කාර්යසාධක ඉලක්කවලට යන්න පුළුවන් ක්‍රමවේදයක් සකස් කිරීමට දැන් අපි ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේ සමග මං හිතනවා අපට මේ අභියෝග විශාල ප්‍රමාණයක් තිබුණත් අපි මේක හරියට සකස් කරගෙන යනවා. අපේ බැංකු ශේෂ්ත්‍රය විශේෂයෙන්ම අපි පෞගිය කාල පරිච්ඡේදය තුළ අපේ තියෙන ආදායම් මට්ටම වැඩි කරා. අපේ රාජ්‍ය අමාත්‍යතුමා ඒ ගැන ලක්ෂ්මණ යාපාබේවර්ධන මහත්මයා දිගටම ඒ ගැන කතා කරා, තර්ක කරා. එනිසා මම කියන්න කැමති එයින්නොත් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ගැන මම විනාඩියක් කතා කරන්න ඕනේ. ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විශේෂයෙන්ම කුඩා ණය ලබා දීම, ඒ වගේම ග්‍රාමීය ණය, ගොවී ණය, කෘෂිකාර්මික ණය ලබා දීමේ වැඩසටහන හොඳටම ව්‍යාප්ත කරමින් අද අපි විශාල වැඩ කොටසක් කරගෙන යනවා. එයි හරහා ඒක අපේ ලොකු ජයග්‍රහණයක් හැටට මම දකින්නේ. ඒ වගේම අපි පෞගිය කාලේ සහන පොලියට ලබා දෙන විශේෂ ණය වැඩසටහනේ වැඩිම ප්‍රතිශතයක ඒ ණය භාවිතා කරලා තියෙන්නේ
කාලය අවසන් කරලා
බැංකුව. තව විනාඩියයි සභාපතිතුමනි, මම ඉවර කරනවා. ඒ වගේම වැවිලි ශේෂ්ත්‍රය පිළිබඳව පෞගිය අවුරුදු 30-40ක මේ වැවිලි ශේෂ්ත්‍රය ප්‍රතිව්‍යෝගගත කරවන්න කටයුතු කරත් ඒක සාර්ථක ක්‍රමවේදයක් හැදුවේ නැහැ. අපි හොඳ මොඩලයක් හදලා ආර්ථික කළමනාකරණ කමිටුවට අපි දැම්මා. ඒක අනුමත වුණා. අපි කැබිනට් මණ්ඩලයට ලබන සතියේ දානවා. දාලා අනුමත කෙරුවම මම හිතනවා වැවිලි ශේෂ්ත්‍රය අපට හරවන්න පුළුවන්. එම කියමින් විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මේ අවුරුද්ද තුළ විශාල මෙහෙයුමක් කරලා මට සහයෝගය ලබා දුන්න මගේ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මණ යාපා අබේවර්ධන මැතිතුමාට විශේෂයෙන්ම මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. මගේ අමාත්‍යංශ ලේකම් රවින්ද්‍ර හේවවිතාරණ මැතිතුමා, ඒ වගේම අතිරේක ලේකම්ලා ඇතුළු සියලුම මගේ අමාත්‍යංශ නිලධාරීන්ලා, මගේ ආයතනවල ඉන්න අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සියලුම මේ අමාත්‍යංශය ශක්තිමත් කිරීමට දායකුණු සෑම කෙනාටම මගේ ස්තුතිය පුද කරමින් මන් නිහඬ වෙනවා.
ස්තුතියි. ගරු ලකී ජයවර්ධන මන්ත්‍රීතුමා.
මුලසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, රටේ ආර්ථිකයටත් රටේ සමස්ත ජනතාවටමත් අති වැදගත් වන අමාත්‍යංශ තුනක් වන රාජ්‍ය විවසාය සංවර්ධන අමාත්‍යංශයත්, ඒ වගේම කර්මාන්තා වාණිජ කටයුතු අමාත්‍යංශයත්, ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යංශයත් පිළිබඳ පැවැත්වෙන මෙම විවාදයේදී අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාවක් සලසා දීම පිළිබඳ ඔබතුමාට පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ අමාත්‍යංශ තුන ක්‍රියාත්මක කරන, ඒකට නායකත්වය දෙන අපේ ගරු අමාත්‍යවරුන් ගැන ඉතාම සතුටට පත්වෙන්න පුළුවන් කෙනෙක්ත් සඳහන් කරන්නට ඕන. විශේෂයෙන්ම අතිදක්ෂ අමාත්‍යවරු තිදෙනෙක් අමාත්‍යංශ භාර අරගෙන, ඒ වගේම දක්ෂ රාජ්‍ය ඇමතිවරුන් දෙපළක්, ඒ වගේම දක්ෂ නියෝජ්‍ය අමාත්‍යවරේ මේ අමාත්‍යංශ මේවීම තුළ 2017 ප්‍රගති වාර්තා තුළිනුත් අපිට මේ අමාත්‍යංශවල ක්‍රියාවන් මනාව පිළිඹු වෙනවා. ඒ නිසා අපි සතුටු වෙනවා. යාපාලනය බලයට පත්වෙලා අවුරුදු දෙකක් වගේ කාලයක් ගත වෙනකොට අපේ රටේ ආර්ථිකයට මේ අමාත්‍යංශ තුලින් විශාල දායකත්වයක් ලබා දීලා තිනවා කියන එකත් සඳහන් කරනවා. ඒ නිසා මේ අවස්ථාව තවසව ශක්තිමත් කරන්නට අපි ගරු ඇමතිවරු මේ වෙනුවට වැඩපිළිවෙළ යොදලා තිනවා කියන එකත් සතුටෙන් මතක් කරනවා. විශේෂයෙන්ම අපේ කබීර් හෂීම් මහත්මයාගේ කතාවෙන් පස්සේ කතා කරන්න අවස්ථාව ලැබීම සතුටු වෙනවා. එතුමා මේ අමාත්‍යංශයේ කොයි ආකාරයෙන් ක්‍රියාත්මක කළාද කියන එක ප්‍රකාශ කරන්න යදුණා. ඇත්තෙන්ම මේ අමාත්‍යංශයේ ඇති කරලා යාපාලන රජයේ බලාපොරොත්තු වෙන්නේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධනය කරන්න. මම හිතන්නේ මේ අමාත්‍යංශයේ දැක්ම විදිහට නම් තියන්නේ සෞභාග්‍යමත් දේශයක් උදෙසා සවිමත් රාජ්‍ය ව්‍යවසාය පද්ධතියක් සකස් කරලා ජාතික ආර්ථිකයට සවියක් දීමයි. ඒක දැනට ක්‍රියාත්මක වෙනවා. පෞගේ රජයේ කාලයේදී පාඩි ලැබපු ආයතන අද ලාභ ලබන ආයතන බවට පත් කරන්නටත් මේ අමාත්‍යංශය තුළින් ඉතා සාර්ථක කටයුතු දියත් කළ තිනවා. විශේෂයෙන්ම විශාල වශයෙන් පාඩු ලැබපු ජනවසම, ඒ වගේ වැවිලි සංස්ථාව, ඒ වගේම හලාවත වැවිලි සමාගම, කුරුණෑගල වැවිලි සමාගම වැනි සමාගම් අද ලාභ ලබන තත්ත්වයට පත් කළ තිනවා. ඒ වගේ මේ අමාත්‍යංශයේ පැවරලා තියෙන කාර්යයන් ගැන කතා කරුවොත් වැඩියෙන් පැවරලා තියෙන්නේ පාඩු ලබන ආයතන. ලාභ ලබන ආයතනත් ගොඩාක් තිබෙනවා. මේවා තුළින් රටට සමාජයට විශාල සේවාවන් සලසන්නට ගරු ඇමතිතුමා මේ වෙනුවට පියවරගෙන තිබෙනවා. ඒවා තව තවත් ශක්තිමත් කිරීම මම හිතන්නේ ඒ අමාත්‍යංශයේ වගකීමක්. ඒවා අනුව කටයුතු කිරීමත් වැදගත් කියන්නේ මතක් කරන්න ඕන. විශේෂම ලංකා බැංකුව මාජන බැංකුව ජාතික ඉදිරිකිරීම බැංකුව වගේ බැංකු විශාල වශයෙන් ලබ ලබන ආයතන ලබපු ආයතන ලංකා බැංකුව ට්‍රිලියන ගණන් ලාභ ලැබලා තිනවා කියන එක මයිදානේ ප්‍රචාරය වෙලා තියෙනවා. එහෙනස අපි ගරු ඇමතුමාගේ අවධානයට යොමු කරන්න කැමති මේ අමාත්‍යංශ තුලින් මේ රටේ අහිංසක ජනතාවට මීටත් වඩා සේවාවන් සැලසඳ කටයුතු කරන්න කියලා ඉල්ලන්න ඕන. විශේෂයෙන්ම අද අපේ රජය යටතේ බැංකු ණය ක්‍රම විශාල සංඛ්‍යාවක් ඉදිරිපත් කරලා තිබ්බත් මේ වගේ ණය ලබා ගන්නට අපි පොඩි මිනිස්සුන්ට බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළා ඒ සඳහා කටයුතු කරන්න කියලා ඉල්ලනවා. ඒ වගේම අද රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ නිවාස ප්‍රශ්නේ නිවාස ප්‍රශ්නයට විසඳුම් දෙන්න අපේ නිවාස ඇමතුමා විශාල වශයෙන් මානසික ගන්න උත්සාහ කරනවා. නිවාස ණය අමාත්‍යංශ තුලින් ලබා දෙනවා. නමුත් ඒවා ප්‍රමාණවත් නැහැ. බැංකු වලින් නිවාස ණය ලබා දෙනකොට ඉහළම පොලියක් ගෙවන්න වීම තුළ අපේ දුප්පත් මිනිස්සුන්ට මේ ණය ලබා ගැනීම අපහසු වෙලා තියෙනවා. ඒ නිසා මම ගරු ඇමතුමාගේ ඉල්ලනවා මේ ලංකා බැංකුව මහජන බැංකුව ජාතික ඉදිරිකිරීම බැංකුව වගේ ආයතන ලාභ ලැබුවේ මේ රටේ පොඩි මිනිස්සුන්ගේ මුදලි. ඒ නිසා පොඩි මිනිස්සුන්ට වෙනුවෙන් සේවයක් සැලසන්නට ඒ වගේ නිවාස ණය ලබා දෙන්න නිවාස බැංකුවක් මේ බැංකු තුනත් එකතු වෙලා ඇති කරන්න මූලික කටයුතු සැලසන්න කියලා. විශේෂයෙන්ම බිලියනයක් එක බැංකුවකින් දැම්මොත් බිලියන 3ක් එකතු කරගෙන මේ බැංකුව ආරම්භ කරන්න පුළුවන්. 3%ගේ අඩු පොලියට නිවාස ණයක් දෙන්න මේ බැංකුව තුලින් ක්‍රියාත්මක වෙන්න කියලා මම මේ අවස්ථාවේදී ඉල්ලමක් කරනවා. මුලාසුනට ගරු මන්ත්‍රීවරුනි මන්ත්‍රීතුමනි අද මේ වෙනකොට මේ ආයතන තුලින් විශේෂ වැඩසටහන් සකස් කරලා තියෙනවා. කාලෙකට පස්සේ බැංකුවලට සේවකයන් බඳවා ගන්නට තරඟ විභාග පවත්වන්නට යෙදුණා. ඒවා තුළ දීර්ඝ කාලයක් ගත වෙලත් තාමත් ඒ රැකියා ලබා දෙන්නට ඒ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන්නේ නැති තත්ත්වයක් තියෙනවා. ඒ පිළිබඳවත් අවධානය යොමු කළ මේ රැකියා ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන්නට මේ බැංකු තුලින් ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ ආකාරයට මේ බැංක රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය කරගෙන යන මේ කාර්ය සාර්ථක වෙන්නට අපි ප්‍රාර්ථනා තමන ගමම්ම. විශේෂයෙන්ම අද සාකච්ඡා වෙන අනිත් අමාත්‍යංශ වෙන කර්මාන්තා වාණිජ කටයුතු අමාත්‍යංශය පිළිබඳවත් අපි කල්පනා කරන්න වෙනවා. ගරු ඇමතුමා රිසාත් බදුද්දීන් ඇමතුමත් එතුමාගේ රාජ්‍ය ඇමතුමත් මේ අමාත්‍යංශය ඉතා සාර්ථකව මේ වෙලා තියෙනවා කියන මතක් කරන්න ඕන. මේ අමාත්‍යංශයටත් විශාල ආයතන සංඛ්‍යාවක් තිබෙනවා. විශේෂයෙන් මේ රටේ ජනතාවගේ ජීවන වියදම් පාලනය කිරීමේ විශාල වගකීමක් මේ අමාත්‍යංශයට පැවරලා තියෙනවා. බඩුමිල අඩු කරන එකේ වගකීම බඩුමිල මේ සාධාරණ මිලකට පවත්වාගෙන යෑම වගකීමක් වෙලා තියෙනවා. විශේෂයෙන් පාරිභෝගික දෙපාර්තමේන්තුව විශේෂයෙන්ම පාරිභෝගික පිළිබඳ කටයුතු කරන අමාත්‍යංශයේ ආයතනයක් වෙන ඒ ආයතනය තුලින් මිසම් පරිභෝගික අධිකාරී මෛතන ක්‍රමවත් කෙරෙනවා නම් ඒ සඳහා අවශ්‍ය අඩුපාඩු සකස් කළ ඒ සඳහා කටයුතු සැලසෙනවා නම් ඉතාම වැදගත් කියන එක මතක් කරන්න ඕන. අද බඩුමිල ගැන පොදු විපක්ෂයේ විශාල ලෙස කරුණු දක්වුවා. ඊයේ පෙරේද අපේ මන්ත්‍රීවරයෙක් මේ පාර්ලිමේන්තුවට අමු මිරිස් හාල් මැස්සෝ රතුළුණු ගෙනල්ලා ඒ වගේ මිල නියම කරවුවා. නමුත් එතරම්ම මුදලකට ඒ බඩු බණ්ඩ පත් වෙලා නැහැ. හාල් මස් එක් 2.50යි කිව්වා. බිල්ලුණු බිකක් රුපියල් 5.50යි කිව්වා. අමු මිරිස් කරලා 8.50යි කිව්වා. නමුත් ඒවා ආනයනය කරන බඩු නෙවෙයි හාල් මැස් විතරක් ගේනවා. නමුත් හාල් මැස්සෝ කිලෝයකට අල්ලන ප්‍රමාණයවත් ඒ මන්ත්‍රීතුමා නොදැනීම ගැන අපි කනගාටු වෙනවා. ඉතින් හාල් මැස් එක් 2.50ක් වෙලා නැහැ තවම. ඒ නිසා එවන් බොරු කියලා මේ රටේ ජනතාව මුලා කරන්න උත්සාහ කරන බව අපි එමැතුමා දැනගන්නට ඕනේ. ඒ නිසා පාරිභෝගික අධිකාරී මෙහෙවලා මේ රටේ බඩු මිල සාධාරණ මිලකට පවත්වන්න විශේෂයෙන්ම ඒ පාරිභෝගික අධිකාරී කරන සේවා පිළිබඳ නැවත විමර්ශනය කරන්න කියලා ගරු එමැතුමා ඉල්ලීමක් කරනවා. ඒ වගේ මේ අමාත්‍යංශය තුලින් විශේෂ සේවා සැලසෙනවා තියෙනවා. අපේ පළාත්වල මේ සුවෙන් රැකියා ඇති කරන්නට කර්මාන්ත ආධාර දෙන වැඩපිළිවෙලක් එතුමා ක්‍රියාත්මක කළ තියෙනවා. මැතිවරණ කොට්ටාසයකට ප්‍රාදේශීය ඉල්ලේකම් කොට්ටාසයකට මෛදානයේ රුපියල් 120ක් වෙන් කරලා ඒ ව්‍යවසායිකින්ට ආධාර උපකාර කරන්න කටයුතු සැලසීම ඉතාම අගය කරනවා. ඒ වගේම මැවුම් කර්මාන්තය ඇතිකරන්න මැෂින් 20ක් එක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට ලබා දීලා ඒවයි පුහුණුව ලබා දීලා අපේ තරුණයන්ට මේ අවස්ථාව සකස් කරන්න කටයුතු සැලසීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් උඩුනුවර මැතිවරණ කොට්ටාසයේ මහජන නියෝජිතය වශයෙන් මම සතුටුපත් වෙනවා. දීර්ඝ කාලයක් උඩුනුවර
ගරු මන්ත්‍රීතුමා
කාලය බලාදී තිබ්බ පාරම්පරික පිත්තල කර්මාන්තය දියුණු කරන්නට අබලි පිත්තල ඒ වගේම තඹ වගේ දේවල් ලබා දෙන්නත් එතුමා කටයුතු සැලසීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ගාමි කර්මාන්ත අමාත්‍යංශය තුළින් කරු ඇමතුමා පී ඇරිස්ටන් ඇමතිතුමා ගෙන යන වැඩපිළිවෙල ඒ වගේම අමීර් අලි නියෝජ්‍ය ඇමතිතුමා ගෙන යන වැඩපිළිවෙල තුරත් මේ අමාත්‍යංශය විශාල ලෙස සේවාවක් සැලසෙනවා. ඊයේ පෙර ගවයන් 4500ක් ගෙනලා මෙරට කිරිපස්නයට කිරි ගොවියන්ට සහන ලබා දෙන්න කටයුතු සැලසීමත් අගය කරනවා. ඒ වගේ වී ඇලවි මණ්ඩලයේ තුලින් ලබා ගන්නා වී මයිදන්නේ අහල් බවට පත් කරලා මයිදන්නේ සතුසට ලබා දීලා ආල්මිල පාලනය කරන්නත් මේ අමාත්‍යංශයට අවස්ථා තියෙනවා කියන එක සඳහන් කරන්න ඕනේ. ඒ
ආකාරයේ
මට විනාඩියක් දෙන්න කරු. ඒ නිසා ඒ අවස්ථා තව තවත් ශක්තිමත්
කරගෙන දෙන්නේ.
කටයුතු සැලසීම කියලා ඉල්ලා සිටිමි. විශේෂයෙන්ම අද දවසේ මේ විවාදයට එක් වෙමින් මේ අමාත්‍යංශවල කටයුතු කරන සියලුම අමාත්‍යවරුන්ටත් නියෝජ්‍ය අමාත්‍යතුමාටත් රාජ්‍ය අමාත්‍යතුමාලටත් ඒ ලේකම්තුමාලා ප්‍රමුඛ ඒ ආයතන ප්‍රධානීන්ටත් 2018 වර්ෂයේ තුලදී මේ අමාත්‍යංශවලින් මෙරටේ ජනතාවට විශිෂ්ට සේවාවක් කරන්නට අවස්ථා සැලසේවායි ප්‍රාර්ථනා තබමින් මම නාතන ස්තුතියි.
බොහොම ස්තුතියි. මීළඟට ගරු අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස අමාත්‍යතුමා ඊට පෙර තම අපේ ලකී ජයවර්ධන මන්ත්‍රීතුමා මූලාසනයට පැමිණේ.
ගරු
ගරු ඇමතුමා කතා කරා
සභාපතිතුමනි, ගරු මංගල සමරවීර මුදල් අමාත්‍යතුමාගේ මංගල අයවැය ව්‍යාදේ මගේ අමාත්‍ය සේ වැ ශීර්ෂය ගැන කතා කිරීමට ලබා දීම පිළිබඳව මා සතුටු වෙනවා. මේ අයවැය ලේඛනය මගේ මුළු පාර්ලිමේන්තු කාලය තුළම මා දුටු හොඳම අයවැය ලේඛනයක් හේට මා දකිනවා. නීල හරිත තේමාව කරගත් මේ අයවැය ලේඛනයේ අප මුහුණ දෙන ප්‍රධාන ගැටලු වන පරිසර හානි අවම කරමින් රට සංවර්ධනයේ මාවතට යොමු කිරීමට අංග සම්පූර්ණ යෝජනා සමූහයක් අප ඉදිරියේ තබා තිබෙනවා. අපේ රටේ සංවර්ධන ක්‍රියාදාමයට අවහිර වන යල්පැන ගිය අනපනත් රාසියක් සන්තෝදන කරන්නට ගරු මුදල් අමාත්‍යතුමා යෝජනා කර තිබෙනවා. කර්මාන්ත ප්‍රතිපත්තිය වාහන ආනන් ප්‍රතිපත්තිය කෘෂිකර්ම ප්‍රතිපත්තිය පරිසර හානි ආම වන ආකාරයට වෙනස් කිරීමට යෝජනා කර තිබෙනවා. කර්මාන්ත අමාත්‍යංශයේ යටතේ පොලිතින් නිෂ්පාදනය යොමු කිරීම විශේෂ වැඩසටහන් ආයෝජනය කරලා තියෙනවා. පොලිතින් නිෂ්පාදන වලට විකල්ප වශයෙන් දේශීය මුද්‍රණය යොදාගෙන අලුතින් කර්මාන්ත ආරම්භ කරන්න යෝජනා කර තිබෙනවා. මෙම යෝජනාව අපේ රටේ දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන අලුතින් කර්මාන්ත බේකිරීමට උපකාර වෙන උත්සාහයක් තිබෙනවා. මේ අයවැය යෝජනාවල ඇතුළත් එන්ටර්ප්‍රයිසස් ලංකා වැඩසටහන් අපේ කර්මාන්ත හා ව්‍යාපාරික ප්‍රජාව වැඩි වැඩියෙන් කර්මාන්ත හා ව්‍යාපාර පැත්ත නැඹුරු කිරීමට යෝජනා කර තිබෙන අලුත් වැඩසටහන. මෙම වැඩසටහන අපේ කර්මාන්ත හා ව්‍යාපාර අංශය පිළිබඳව ඇති කරගෙන බව මම විශ්වාස කරනවා. ව්‍යාපාරයකින් සඳහා අලුතින් සහන නයෝජනා ක්‍රම ගණනාවක් මේ යටතේ යෝජනා කර තිබෙනවා. එම වැඩ සටහන්වල මගින් ව්‍යාපාරිකයන්ට ණය ලබා ගැනීමට හැකි බාධාවක් ඉවත් කිරීම හැකි වෙනවා. අලුතින් කර්මාන්ත හා ව්‍යාපාර අංශ අපි මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ ව්‍යාපාර ආරම්භ කිරීමට ශක්තියක් දේශීය ව්‍යාපාරිකයන්ට පිරිසක් නොමැති වීමයි. මේ තත්ත්වය නිවැරදි කරන්නට දේශීය කර්මාන්ත කරුවන් දිරිගන්නන්ට හිතකර යෝජනා සමූහයක් අප අයවැය ලේඛනයට ඇතුළත් කර තිබෙනවා. ඒ වගේම විදේශ ආයෝජන අපේ රට ගෙන්වා ගැනීමට විදේශ ආයෝජකයන් දිරිගැන්වීමට යෝජනා මෙම අයවැය ලේඛනයෙන් ඇතුළත් වෙනවා. මෙම කරුණු සලකා බැලීමේදී මෙම අයවැය ලේඛනයේ රටේ සංවර්ධනයට සුවිශේෂී වූ ආරම්භක ලබා දීමට හැකියාව ඇති අයවැයක් ලෙස මා සඳහන් කරන්න කැමැතියි. කරු කාරක සභා සභාපතිතුමනි, අපේ කර්මාන්ත වුවන්ජාන්සේ යටතේ කර්මාන්ත ජනපද හා කර්මාන්ත පුර 45ක් ක්‍රියාත්මක වෙනවා. දෙකෙන් ඉදිමෙමින් පවතිනවා. කර්මාන්තශාලා 1100ක් විතර තියෙනවා. 25,000කට පමණ සුරුජු රැකියා පහසුකම් සපයා තිබෙනවා. පසුගිය වසර 10ක පමණ කාලයක් තිස්සේ නොයෙක් හේතු නිසා මේ කර්මාන්ත ජනපදවලට යටතල පහසුකම් සැපීම නිසි පරිදි සිදු වී නැති බව අපි කවුරුත් දන්නවා. බොහෝ කර්මාන්ත පුරවල පාරවල් අබලම් වෙලා අපද්‍රව්‍ය අපනයන කිරීම හරි ආකාරව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ජල සැපයුම හරියට සිද්ධ වෙන්නේ නැහැ. වැට කොළු ආරක්ෂා බැම්ම බලන්න වෙලා තියෙනවා. මේ තත්ත්වය නිසා බොහෝ කර්මාන්ත කරුවන් අපහසුට පත් වෙලා තිබෙනවා. මේ තත්ත්වය නිවැරදි කරන්න 2016 වර්ෂයේ ඉඳලා මේ ජනපදවල යටතල පහසුකම් සංවර්ධනය කරන්නට අපේ අමාත්‍යාංශයේ යටතල විශේෂ වැඩසටහනක් අපි ගත්තා. 2017 වර්ෂයේදී එම වැඩසටහන් අපි ඉදිරියට ගෙනියනවා. 2018 වර්ෂයේ කර්මාන්ත ජනපද යටතල පහසුකම් සංවර්ධනය වැඩපිළිවෙළ දිගටම අපි කරගෙන යනවා. කොහොම වුණත් නමුත් තවත් අවුරුදු 2ක් විතර කාලයක් තුරදී කර්මාන්ත ජනපදවල පවතින යටතර පහසුකම් ගැටලු සියල්ල විසඳන්න අපට පුළුවන් වෙනවා. 2018 වර්ෂයේදී මොරගහ කන්ද, වවුනියාව, රයිගම, තුල්ලිරිය, මහවය, නවිවේලි, කින්නිය, මුඩති උයන ප්‍රදේශවල කර්මාන්ත ජනපද 8ක් අලුතෙන් ආරම්භ කරන්න අපි සැලසුම් කර තිබෙනවා. ඒ අනුව 2018 වර්ෂයේ අවුරුද්දේ අවසන් වෙනකොට විට අපේ මුළු කර්මාන්ත පුර ගන්න 55ට ඉහළ වෙනවා. කර්මාන්ත අමාත්‍යාංශයේ යටතේ තිබෙන කර්මාන්ත පුරවල කර්මාන්ත කරුවන්ට වෙන් කර ඇති ඉඩම්වල අයිතිය ඔවුන්ට ලබා දීමට ප්‍රමාදයක් පවතිනවා. ඒ නිසා කර්මාන්ත කරුවන් පීඩාවට පත් වෙලා සිටිනවා. කර්මාන්ත කරුවන් අය කරන බදු පිළිබඳ ගැටලු පවතිනවා. මේකට හේතුවෙන් ඉඩම්වල අයිතිය පිළිබඳව අධිකාරී බලයක් කර්මාන්ත අමාත්‍යාංශයට නොමැති වීමයි. මේ තත්ත්වය විසඳීම සඳහා ගැනීමට ප්‍රතිපත්තිමය වෙනසක් සිදු කළ යුතු වෙනවා. ඒ සඳහා මගේ ගරු අමාත්‍ය රිචඩ් බදුවිදීන් අමාත්‍යතුමා දැනුවත් කර පියවරක් ගන්න මා මේ අවස්ථාවේදී මතක් කර සිටිනවා. අපේ කර්මාන්ත පුරවල පවත්වාගෙන යන කර්මාන්ත වැඩිදියුණු කරන්නට අලුත් තාක්ෂණ හඳුන්වා දීමට වැඩපිළිවෙලක් අපි ආරම්භ කළා. එමගින් කර්මාන්තවල ඵලදායිතාවය ඉහළ නැංවීමට අපට හැකි වී තිබෙනවා. අලුතෙන් කර්මාන්තපුර ආරම්භ කිරීමට සුදුසු ඉඩම් සොයා ගැනීමට බලතල ගැටලුවක් එම ගැටලු නිසා ආයුකයන් පැමිණීමත් කර්මාන්ත ආරම්භ කරන්නට අපි පුළුවන්කමක් නැහැ. මේ ගැටලුව අපි විසඳන් විසඳුමක් ලබා දිය යුතු වෙනවා. අත්‍යන්ත පේශ කර්මාන්තයේ සඳහා කුඩා ප්‍රමාණයේ ඇඟලුම් කර්මාන්ත අංශයේ පිළිබඳව අද දකින්නට තිබෙනවා. 2018 වර්ෂයේ අත්‍යන්ත පේශකර්ම කුඩා කර්මාන්ත ඇඟලුම් කර්මාන්ත සංවර්ධනය කරන්න අපි විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරනවා. මේ යටතේ ගම් මට්ටමේ කාන්තාවන්ට ආදායම් ලබා ගත හැකි රැකියා අවස්ථාවක් බිහි කරනවා. ඒත් අත්‍යන්ත පේශකර්මයට පේශකර්මාන්තයට යොදා ගන්න කපුනූල් කැරළි ආනයනය කිරීම අලුතෙන් වැට් බද්දක් අය කිරීමට යන බව කර්මාන්තකරුවන් මා සමග පැවසුවා. නූල් කැරළි බදු නැතිව කලින් ආනයනය කළත් අලුතින් බදු අය කිරීම කටයුතු කර ඇති බව ඔවුන් මට කියා සිටිනවා. ඒ නිසා මම ඉල්ලා සිටිනවා මේ නූල් ගේන ඉන්දියාවෙන් ඒ කර්මාන්තකරුවන්ට ඒ නූල් වලට බද්දක් අයකොරොත් සාරියක් විකුණීමේ මුල විශාල මුදලකින් වැඩි වෙනවා. එතකොට මේ අයට ආදායම යන්න බැරුව තත්ත්වයට පත් වෙනවා. එහෙම කාර්යය කර්මාන්තයට ඇති බලපෑමක් ඇති වෙති වෙනවා. මේ නිසා මේ පිළිබඳව සොයා බලා නූල් කැරලි ආයනය කිරීමට ලබා දී තිබූ බදු සහනය නැවත ලබා දෙන ලෙස මා ගරු මුදල් අමාත්‍යමාකින් මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා. අපේ රටේ අලුතින් කර්මාන්ත සහ ව්‍යාපාර ආරම්භ කරන්න චීනය, කොරියාව, ඉන්දියාව, ජපානය වැනි රටවල් ආයෝජකයන් විශාල උනන්දුවක් දක්වනවා. මගේ කාර්යාලයට එබඳු ආයෝජකයන් කණ්ඩායමක් ගණනාවක් ආවා. ඔවුන් ලංකාවේ කර්මාන්තවල ආයෝජනය කරන්නට කැමැති පළ කළා. ඒත් මේ ආයෝජකයන් මුහුණ දෙන ප්‍රධාන ගැටලු දෙකක් තිබෙනවා. පළමුව ගැටලුව වන්නේ ආයෝජකයන්ට අවශ්‍ය නිවැරදි තොරතුරු සපයා ගැනීමට අපහසුයි. ඊළඟට ගැටලුව ඔවුන් අවශ්‍ය ඉඩම් සපයා දීමේදී ගැටලුවයි. මේ තත්ත්වය විසඳුමක් හැටියට යෝජනා අවස්ථා පිළිබඳ නිවැරදි තොරතුරු ලබා දෙන්නට ජාතික ආයෝජන තොරතුරු කාර්යාලයක් පිහිටුවීමට මම යෝජනා කරනවා. කර්මාන්ත ව්‍යාපාර සඳහා අවශ්‍ය ඉඩම් ලබා ගැනීමට ගැටලු විසඳුමක් හැටියට කර්මාන්ත ව්‍යාපාර සඳහා ජාතික ඉඩම් බැංකුවක් පිහිටවන්නට මම මේ අවස්ථාවේදී යෝජනා කරනවා. මේ ඉඩම් බැංකුව ඉඩම් අමාත්‍යාංශයේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ කර්මාන්ත හා කෘෂිකර්ම කර්මාන්ත අමාත්‍යාංශවල සහභාගීත්වයෙන් පිහිටවෙන්න පුළුවන්. අපේ රටේ දුප්පත් පාරිභෝගික ජනතාවට මිල සහනයක් ලබා දීමට ඉතිරි වී ඇති එකම ආයතනය සතස ආයතනය බව අපි දන්නවා. දැනට එම ආයතනයේ අලිවිසල් 372ක් පමණ ක්‍රියාත්මක වෙනවා. 2018 වර්ෂයේදී එම අලිවිසල් සංඛ්‍යාව 70කින් පමණ වැඩි කරන්නට ගරු අමාත්‍යතුමාගේ සංකල්පය ඇති වී තිබෙනවා. පවතින අලිවිසල් නවීකරණය කරන්න අපි කටයුතු කරගෙන යනවා. මේ අයවැය ලේඛනයේ පොලිතින් භාවිත අඩු කිරීමට කර ඇති යෝජනාව අනුව පොලිතින් අනුව වෙනුවට යොදාගත හැකි විකල්ප නිෂ්පාදනයක් ඇති කිරීමට අපේ අමාත්‍යාංශය යටතේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරගෙන යනවා. එමගින් අලුතෙන් කර්මාන්ත හා රැකී රක්ෂා සැලකිය යුතු ප්‍රමාණයක් බිහි කිරීමට අවස්ථාවක් සැලසෙනවා. අපේ අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක වන ඛනිජ ව්‍යාපාර ආයතන 12ක් පමණ තිබෙනවා. මේ ආයතන සියල්ලම කාලයක් තිස්සේ නොසලක හැරී නිසා පාඩු ලබන තත්ත්වයට පත් වී තිබෙනවා. මගේ කැබිනට් අමාත්‍යගරු රිෂාඩ් බදුදීන් අමාත්‍යතුමා මේ වැඩපිළිවෙල නිසා පසුගිය අවුරුදු දෙක තුළ මෙම තත්ත්වය බොහෝ දුරට වෙනස් කරන්නට විශේෂ සැලසුම් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ නිසා මම විශේෂයෙන් සඳහන් කරන්න කැමති රිෂාඩ් බදුදීන් ගරු අමාත්‍යතුමා මේ කාලය තුළ මේ අවුරුද්ද තුළ විශේෂයෙන් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම ආසනවලට අර ප්‍රතිපාදන මුදල් අමාත්‍යාංශයෙන් තිරෙන ලක්ෂ 10ක් ලබා දීමත් එවාගෙම මුළු ලංකාවේම mantri වරුන්ට ඒ ගමේ කර්මාන්තයක් ආරම්භ කරන්න ජුකි මැෂින් ලබා දීමත් එවාගෙම මා නියෝජනය කරන කෑකළු දිස්ත්‍රික්කයේ වඩු කාර්මිකයන් 1000කට වඩු කර්මාන්තයට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමත් ඒ උපකරණ ලබා දීමත් යනාදී විශේෂ වැඩසටහන් ගණනාවක් කළා. එවාගෙම මේ අමාත්‍යංශයේ අපේ අමාත්‍යතුමා ලබා දී තිබෙනවා පිත්තල කර්මාන්ත කරුවන්ට පිත්තල ලබා දීලා එයාගේ නිෂ්පාදනය වැඩි කරන්න උදව් උපකාර කළා. ඒ වගේ තමයි මැටි කර්මාන්ත කරුවන්ට අවශ්‍ය උපකරණ ලබා දීලා පසුගිය කාලය තුළ විශේෂ අවස්ථාවල අපි සහභාගී වුණා. ඒ නිසා මම විශේෂයෙන් මතක් කරන්න කැමති කරු සභාපතිතුමනි මේ කබීර් රජින් අමාත්‍යතුමත් එවාගෙම අද රිචඩ් බදුදින් අමාත්‍යතුමාගේත් එවාගෙම අපේ හැරිසන් ගරු අමාත්‍යතුමාගේත් මේ අමාත්‍යංශය යටතේ කතා කරන අද දවසේ අපේ
ගරු ඇමතිතුමා අමාත්‍යතුමා
මේ කාර්යභාරය කරනකොට අමාත්‍යංශයේ අනියොත්ත සභාපතිතුමල්ල අධ්‍යක්ෂකවරුන් අමාත්‍යන්තේ ලේකම්තුමා අපේ ලේකම්තුමිය සහ රාජ්‍ය ප්‍රධාන නිලධාරි මහත්ම මහත්මින් යන ඇතුළු ඒ කාර්ය මණ්ඩලයට මේ මම ස්තුතියක් කරන්නත් මේ අවස්ථාවක් කරමින් ඔබතුමාටත් ස්තුති කරමින් මම නිරන්තරයෙන්.
ස්තුතියි ගරු හොන්ඩබල් නවාවි.
Thank you presiding member for giving me this opportunity. Firstly, I must thank the Minister of Honorable Kabir Hashim Minister for improving the plantation sector which is coming under his ministry. Especially, when I went through the records, I found out complete JEDB and SLSP had completely paid up the dues 100%. The statute payments has been completely paid by once after the honorable minister taking over. The statute payments have been completely paid over, and especially I must thank him because the JEDB has started fertilizing all their lands, by which in the future the crops will go up. Only thing, we have a slight problem regarding the coconut industry. That is not the fault of this government. Because of the negligence of the earlier government. It has gone down, and I have already spoken to the Honorable Minister. In the future, within a short period, we can make arrangements so that Chilau plantation and Kurunagala plantation can improve the crops in the future so that this coconut crisis will go down. Then coming to Honorable, my leader, Rishad Badalmisa's ministry, morning I was listening to member Charles, Parliament member Charles, where he was stating about Lanka Satosa. Honorable member, I would like to mention, before Honorable Minister took over this ministry, there were only 150 outlets of Satosa. By now, he had brought it up to 370, and his target is to bring it up to 500. And also through Satosa, we are proud to say all items sold there at a very low price. And also, I would like to say that during this year, 50 billion rupees have been the revenue. So I would like to remind Honorable Charles that after Honorable Minister taking over, it has gone, they have the increase of revenue has gone up, and 150% outlets have come up. Similarly, I would like to mention about Mande Salt coming under Honorable Minister. Before the ministry took over, Honorable Minister took over the ministry, the production was only 4,000 metric tons per year. But now it has gone up to 8,000 metric tons, and also earning over 100 million rupees. I also would like to mention Elephant Pass Elephant Pass Saltans, they have started producing after 26 years. And this year, they have produced 12,000 metric tons in 350 acres. And Mante Salt also hope to increase their manufacture and so that by 2020, they can stop the import of salt, which is 40%. And mind you, Mante Salt is producing the best quality salt today. So all these had been going on, being done under this ministry. I'm also happy to note the cement corporation development in Putlam, MENA. Honorable Minister has stated the cement corporation development in Putlam, MENA, Kolpiti, and KKS. I would like to also mention to the Honorable Minister, there are over 5,000 acres of land coming under cement corporation, which are being neglected. Therefore, I would like to remind the Honorable Minister, I already told him, to improve the quality of the estates and whatever profit that we can get, especially in Putlam, we'll have to do it. Further, I would like to mention, Honorable Member Charles mentioned in the morning, and I would like to mention about the Elephant Pass Saltan. There, I think Honorable Sridharan had visited that Saltan, where 100% employment. We are listening to other members speaking in the sense where he was mentioning about different communities being employed. I would like to say this Elephant Pass Saltans, 100% people of that area, of their community, they are employed, by which their people are happy and more employment as well as improvement in the salt industry is taking place. Also, Honorable Member Charles mentioned in the morning about the State Trading Corporation. State Trading Corporation regarding liquor. State Trading Corporation does not import liquor. After his statement, I checked up with the chairman and the minister, and the fact is, what he said was wrong. State Trading Corporation does not import liquor. Also, when you speak about State Trading Corporation, before the Honorable Minister took over that ministry, the income, the profit was 9 million. But within 2015-2016, the profit has gone up to 25 million. And from 2016-2017, it has gone up to 60 million. And Honorable Minister proposes to increase up to 90 million by next year. Also, I would like to mention...
Honorable Member, 1 minute more.
Okay. Where the mega showroom, earlier government spent 200 million to start a mega showroom, which was a failure. But under this government, Honorable Minister made arrangements. They spent 100 million. Inshallah, we hope to start this in January. All these things have been done within this period of these 2 years. Therefore, I'm very thankful for both ministers, and especially I would like to mention about the other ministry also, because generally, that ministry is going into the villages, helping the people. So far, they have come, only a small amount has been spent in my electorate, and I hope the Honorable Minister and Deputy Minister Amir Ali will consider our area also in the future, and so that my farmers in my electorate also, we all belong to the same party, so I'm sure he will help us. He has promised to help me in the future, so that like how the other two ministries are working, I hope in the future they too will help us. Thank you.
Thank you.